හොඳයි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව සඳහා මේ ඉතිරි කාල සීමාව වෙන් කරමු. අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා දහම් පැන ගණනාවක්ම ලැබිලා තියෙනවා. අහලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේහි සඳහන් වෙන ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියන මේකේ තේරුම පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට මේ කියන්නේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයකින් වටහා ගත්තු බව. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන එක තමයි තිපරිවට්ටය කියලා කියන්නේ. එතකොට මේ දුකයි කියලා වටහා ගැනීම සත්‍ය ඥානයි. මේ දුක දුරු කළ යුතුයි කියලා, එහෙම නැත්නම් මේ දුක පිරිසිදු දත යුතුයි කියලා වටහා ගැනීම ඒ පිළිබඳ කෘත්‍ය ඥානයි. මා විසින් දුක පිරිසිදු අවබෝධ කළා කියලා දැන ගැනීම ඒ පිළිබඳ කෘත ඥානයි. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් දුක් සත්‍ය පිළිබඳ ඥානය තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දුක් සමුදය. දුක් සමුදය මේ තණ්හාවයි කියලා දැන ගැනීම සත්‍ය ඥාන. ඒ තණ්හාව දුරු කළ යුතුයි කියලා වටහා ගැනීම කෘත්‍ය ඥාන. මා විසින් තණ්හාව දුරු කළා කියලා අවබෝධ කර ගැනීම කෘත ඥාන. එතකොට එතන තුනයි. ඊළඟට මේ දුක්ඛ නිරෝධය වූ නිර්වාණයයි. තණ්හාව ශය කිරීම නිර්වාණයයි කියලා අවබෝධ කර ගැනීම සත්‍ය ඥාන. එය සාක්ෂාත් කළ යුතුයි කියලා වටහා ගැනීම කෘත්‍ය ඥාන. මා විසින් එය සාක්ෂාත් කළා කියලා අවබෝධ කර ගැනීම කෘත ඥාන. එතකොට එතන තුනයි. ඊළඟට මේ ඒ සඳහා මාර්ගය වූ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා දැන ගැනීම සත්‍ය ඥාන. ඒ මාර්ගය වැඩිය යුතුයි කියලා වටහා ගැනීම කෘත්‍ය ඥාන. මා විසින් එය වැඩුවා කියලා වටහා ගැනීම කෘත ඥාන. එතකොට සත්‍ය ඥාන කියලා කියන්නේ මේ පිළිබඳ යථාර්ථය. කෘත්‍ය කියන්නේ මේ පිළිබඳව කළ යුතු දේ. කෘත කියලා කියන්නේ මා විසින් ඒක කළා කියලා හඳුනාගෙන. එතකොට චතුරාර්ය සත්‍ය සම්බන්ධව ඔය තුන් තුන් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට ඥානය පහළ වුණා. එතකොට ඒවන් තිපරිවට්ට මේ පරිවට්ට තුනෙන් අර ඥාන හතර ಗುಣ වෙනකොට ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං දොළොස් ආකාරයකින් යථා භූතං ඥාන දසනං පවතින ආකාරයෙන් යථා ස්වභාවයෙන් ඥානය පිරිසිදුනා කියන එකයි එහි අදහස. ඊළඟට සෝවාන් වූ පුද්ගලයෙකු නැවත උපදින්නේ ආත්ම හතකි. එහිදී එම පුද්ගලයා මනුෂ්‍යාත්මවලත් ඉපදිය හැකිද? උපදින්න පුළුවන්. ඒ කියන්නේ කාම සුගති ආත්ම භාවවල උපදින්නේ ආත්ම හතක් උපදිනවා නම් හතක් හෝ කිහිපයක් හෝ. එතකොට කාම සුගති කියලා කියන්නේ දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක. එතකොට දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන්, මනුෂ්‍ය ලෝකෙත් උපදින්නට පුළුවන්. ඊළඟට අහලා තියෙනවා තම බිරිඳ හෝ සැමියා සිල් සමාදන් වීම ආදී ධර්මානුකූල කටයුතු වලට උකටලී වන විට තම සහකරුවාගේද තමාගේද ද්වේෂය ඇති නොවන ආකාරයෙන් ඒ සඳහා යොමු කරගන්නේ කෙසේද? ඒක නම් ඉතින් ටිකක් කල්පනාවෙන් කරන්න ඕන. මොකද අනිත් කෙනා ඒ ಗುಣධම් වඩන්න උකටලී වෙනකොට අපි හුඟක් වෙලාවට කරන්නේ බල කරන එක, යොමු කරන්න උත්සාහ කරන එක. ඒතර දැන් තමන් අකමැති දෙයක් කරන්න කියලා තව කෙනෙක් බලපෑම් කරනකොට එතන ගැටුමක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ගාක් තැන්වල අඹ සැමියන් සම්බන්ධව පමණක් නෙමෙයි දූ දරුවන් සම්බන්ධවත් ওই ප්‍රශ්නේ තමයි හටගන්නේ. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන. තව කෙනෙක් යම් යහපත් දෙයකට යොමු කරන්න නම් අපට හොඳ අධ්‍යනයක් ඒ පුද්ගලයා ගැන තියෙන්න ඕන. ඒ වගේම ලොකු කරුණා මෛත්‍රියකින් අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා. කරුණාවෙන් සහ ප්‍රඥාවෙන්. කරුණා මෛත්‍රිය තියෙන්න ඕන මුදු මොලොක් ස්වභාවයෙන් කරන දේ කරන්න. ප්‍රඥාව තියෙන්න ඕන අවශ්‍ය විදිහට ඒ කරුණ මෙහෙවන්න. ඒ නිසා අනිත් කෙනාට දැන් ඒ උකටලී බව ඇති වෙලා තියෙන්නේ කුමක් නිසාද කියලා ඉස්සරලා අපි හඳුන ගන්නවා. ඒක මේ සමහ එක එක හේතු නිසා උකටලී බව ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන් කරන දේ ඇගීමට ලක් වෙන්නේ නැති නිසා. එහෙමනම් අගේ කරන්න ඕන. එහෙම නැත්නම් තව සමහර කෙනෙකුට උකටලී බව ඇති වෙන්න පුළුවන්. තමන් ඒ කොච්චර දේ කළා වුණත් තමන් බලාපොරොත්තු වෙන දේවල් ඉටු වෙන්නේ නැහැ. එතකොට අපිට ධර්ම ස්වභාවය ටික ටික පැහැදිලි කරලා දෙන්න. එහෙම නැත්නම් සමාජයෙන් එන යම් යම් මිත්‍රෙන්ගේ යාළු මිත්‍රෙන්ගේ එන බලපෑම් නිසා එහෙම වුණත් අපිට ඒ පැත්තෙන් ටිකක් ආවරණය කරන්න වෙනව අවබෝධය ඇති කරගන්න. එහෙම විවිධ කාරණා නිසා පුද්ගලයන් දහම් මඟ පිළිබඳ උකටලි වෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලා හොයාගන්න ඕන මොකක් නිසාද එහෙම උකටලි බවක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒක තේරුම් අරගෙන පරිස්සමෙන් ඒ తත්වය වෙනස් කරන්න කරුණා මෛත්‍රියෙන් සහ උපායශීලීව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට අහලා තියෙනවා කටින චීවරයක් නිවසේ තැන්පත් කර තැබීමේදී දායකින් විසින් පූජා කරන මුදල් කටින පින්කමේ කුමන කටයුත්තක් සඳහා වුවද යොදා ගැනීම වරදක්ද කරුණාකර පැහැදිලි කරලා දෙන්න. ඊට දැන් කටින සිවුරක් තැම්පත් කරලා තියෙනකොට බොහෝ දෙනා ඉතින් ඕකට මුදල් ගෙනහිල්ලා දාන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ දාන අය හිතන්නේ මේ කටින චීවරයට මමත් දායක වෙන්න ඕන ආධාර කරන්න ඕන කියන අදහස. එතකොට ඒ කටින සිවුර වෙනුවෙන් ලැබෙන මුදල්. එතකොට ඒ මුදල් ටික ඒ කටින චීවරය පූජා කරන විහාරස්ථානයට පූජා කරන්න කැමති නම් එහෙම කරන්න පුළුවන්. මොකද කටින චීවරය අපි පූජා කරන්නේ පුද්ගලිකව නෙමෙයිනේ සංඝසතු කරලානේ. එතකොට අපිට පොදුවේ විහාරස්ථානයට බාර දෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කටින චීවරය හා සමගාමීව කටින පින්කම හැටියට කරන දානමාන ගිලන්පස ආදී අවශේෂ කටයුතු සඳහා ඕනනම් වැය කරන්නත් පුළුවන්. ඒ කටින චීවරය පූජා කරලා එදා දවසේ දානයක් දෙනවා නම් ඒ දානෙට අවශ්‍ය දාන කලමනා ගන්න පුළුවන්. ගිලන්පසක් දෙනවා නම් ගිලන්පස කලමනා ගන්න පුළුවන්. හැබැයි ඒව වියදම් කරලා අර එන අයට සංග්‍රහ කරන්න වගේ දේවල් වලට ගන්න එක යෝග්‍ය නැහැ. ඒ කියන්නේ කටින පෙරහැරට එන අයට සංග්‍රහකරන්න, ඒ අයට කුලිය ගෙවන්න, ඒ වගේ දේවල් වලට එච්චර ඒක යොදා ගන්න එක සුදුසු නැහැ. ඒක අර සංඝයා සඳහා ගන්නා දෙයකටම යොදවන්න පුළුවන් නම් වඩාම උචිතයි. ඊළඟට අහලා තියෙනවා අප මෛත්‍රී භාවනාව වඩන විට සතුරු අයට මෛත්‍රී කිරීමේදී අපේ හිත ඒ සඳහා සකසා ගැනීම ඉතාමත්ම අසීරු වී ඇත. සතුරන් අතහැර මෛත්‍රී කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බවද දනිමු. සතුරන්ට මෛත්‍රී කිරීමට හිත සකසා ගැනීම පහසු ක්‍රමයක් දේශනා කරන්න. ඒක ඉතින් පහසු නැහැ තමයි. සතුරු බවක් ඇති වුනහම ඒක මෛත්‍රියට ප්‍රතිවිරුද්ධයි. මෛත්‍රිය කියන්නේ මිතුරු බවනේ. මිතුරු බව කියලා කියන්නේ අන් අයගේ යහපත අභිවෘද්ධිය ගැන උනන්දු වෙන ගතිය. ඉතින් Tamanට හතුරුකමක් කරපු මනුස්සයාට යහපතක් අභිවෘද්ධියක් කරන්න අපට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කරන්න නැත්තේ හතුරු බව, ඒ හතුරු මනෝභාවය අපි තුල ජනිත වුනේ කුමක් නිසාද කියලා සොයලා බලන්න. ඒ තනත්තා මගේ හතුරෙක් කියලා ඇයි මට හිතෙන්නේ? මොකද්ද මට කරපු හතුරුකම? එතකොට අපිට පේනවා මට මෙහෙම දොස් කිව්වා, මට නින්දා කළා, මගේ රස්සාව නැති කළා, මට හිංසා කළා, මට දෙවිච්ච දේ සොරා ගත්තා, පැහැර ගත්තා. ඔහොම එක එක જાති මතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම කොහොමද සිද්ධ වෙන්නේ? අපි සන්තක දේ අන් කෙනෙකුට හොරා ගන්න පුළුවන් වෙන්නේ අපි සන්තක දේ අහිමි වීමේ කර්මයක් අපට සසරේ තියෙනම් විතර. නැත්තම් අපි සන්තක දේ හොරා ගන්න බෑ. තව කෙනෙකුට බැනලා අපට නිඳා කරන්න පුළුවන් වෙන්නේ බැනුම් අහන්න සුදුසු කර්මයක් තියෙනම් විතර. ඉතින් අවසානයේ ওই ටික ඔක්කොම විග්‍රහ කරලා බැලුවොත් අපේ කර්මෙට අර මිනිහා කරගහලා. හතුරා කියන්නේ ඒ මිනිහාට. එතකොට අපේ කර්ම ටික ගෙවන්න අර මිනිහා ඇවිල්ලා බෙල්ල තියලා. එතකොට වැරද්ද කරලා තියෙන්නේ මම. අර අහක ඉන්න අනිත් මනුස්සයා ඒකට බිලි වෙලා. ඒ ඇම ගිලලා ඒ උගුලේ අහු වෙලා. ඉතින් එතකොට හතුරුකම් කරන්න නෙවෙයි අනුකම්පා කරන්නයි ඕනේ මනුස්සය. කරගෙන තියෙන වැඩේ දැක්කා. ඉතින් ඒ නිසා අපට හතුරෙක් වගේ පේන්නේ අපි හිතන විදිහත් එක්ක. ඉතින් ඒ විදිහට අපේ චින්තනය වෙනස් කරගත්තාම අපට දකින්න පුළුවන් ඇත්තටම දැන් ඒ මිනිස්සයා අපට එහෙම කරන්න නපුරු සිතින් තමයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඉතින් ඒ නපුරු සිතින් ක්‍රියාත්මකුනේ ඇයි? ඒ නපුරු සිතේ ආදීනව පේන්නේ නැති නිසා. දැන් ඉතින් මේ මිනිස්සයා නපුරු සිත ඇති කරගත්තු නිසානේ මගේ කර්මයට කරගහලා දැන් සසර කර්මයක් ගෙනියන්නේ. එතකොට ඕනම කෙනෙකුගේ සිත නපුරු වුනහම ඔය ආදීනවේ තමයි. ඉතින් ඒ නිසා මේ අසරණයා මේ අසරණ භවෙන් මිදෙනවා නම් හොඳයි. මේ ද්වේෂයේ ආදීනවය ඔහුට පෙනෙනවා නම් හොඳයි. දැනෙනවා නම් හොඳයි. මේ විපතින් වළකිනවා නම් හොඳයි. ඒ විදිහට අර ඉස්සල්ලා අර හතුරු මානසිකත්වය අපි වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්න අපේ දැක්ම, චින්තනය, ආකල්ප අපි මේ පිළිබඳව හිතන විදිහ ටිකක් වෙනස් කරන්න ඕන. එහෙම වෙනස් කරලා මනස සැහැල්ලු කරගත්තාම තමයි අපට මේ පුද්ගලයාගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඔහු අපට හතුරු වුණාට කමක් නැහැ. අපි ඔහුට හතුරු වුණොත් අපිට මෙත් වඩන්න බෑ. අපට ඔහු අපට හතුරු වුණයි කියලා අපිට මෛත්‍රියට ගැටලුවක් නැහැ. ඒ නිසා තමන්ගේ මනසින් සතුරුකමක් යමෙක් කෙරෙහි ඇති වෙනවා නම් එතන මෛත්‍රියට විරුද්ධයි. ඒ නිසා සතුරාටත් මෙත් වඩනවා කියලා කියන්නේ මට හතුරුකම් කරන කෙනෙකුට විනා මම හතුරුකම් කරන කෙනෙකුට මෙත් වඩන්න බෑ වෙනවා. ඒක පටලව ගන්න නැතුව තේරුම් ගන්න ඕන. මට මිත්‍රයෙක් වූ කෙනාට මට මෙත් වඩන්න පුළුවන්. මට මධ්‍යස්ථව සලකන කෙනාට මට මෙත් වඩන්න පුළුවන්. මට හතුරුකම් කරන කෙනාටත් මට මෙත් වඩන්න පුළුවන්. හැබැයි මම හතුරුකම් කරන කෙනෙකුට මට මෙත් වඩන්න බෑ. ඒ වගේම තමයි මම ගොඩාක් ඇලුම් කරන කෙනෙකුටත් මට මෙත් වඩන්න බෑ. ඇයි ඒ? ඇල්ම කියන්නේ මොකද්ද? තෘෂ්ණාව, කාමච්ඡන්දය. එතකොට මෙත් වඩන්න ගිය ගමන්ම අර කාමච්ඡන්දයයි මතුවේ. ඒ නිසා තමයි දැන් ඔය මෙත්තාව ධානයක් හැටියට ප්‍රගුණ කරනකොට කමඨහන් දෙන ගුරුවරු කියන ප්‍රධානම කාරණයක් තමයි විරුද්ධ ලිංගිකයන්ට මෙත් වඩන්න යන්න එපා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳට, බිරිඳ නම් තමන්ගේ සැමියාට. අපි පොදුවේ මෙත් වඩනකොට කාට මෙත් වැඩුවත් කමක් නැහැ. මේ කියන්නේ මෛත්‍රිය ධානයක් මට්ටමට ප්‍රගුණ කරනකොට එහෙම විරුද්ධ ලිංගිකයෙක් මුල් කරගන්න එපා මෙත්තාවට. මොකද ඒතොර දන්නේම නැතුව කාමච්ඡන්දය, කාමරාගය මතුවෙන්න පුළුවන්. ඒ නිසා හතුරාට විතරක් නෙමෙයි ඇල්ම තියෙන කෙනාටත් මෙත් වඩන්න බැහැ නිවැරදිව. ඒ නිසා මේ සතුරු මිතුරු මැදහත් කියලා හඳුන්වන්නේ මගේ මනසේ කාරණයක් ගැන නෙමෙයි කියන්නේ මට මිතුරු වූ පුද්ගලයාට, මට මධ්‍යස්ථ පුද්ගලයාට, මට සතුරු වූ පුද්ගලයාට මට මෙත් වඩන්න පුළුවන්. හැබැයි යම් පුද්ගලයෙක් කෙරෙහි මම සතුරු වුණොත්, යම් පුද්ගලයෙකුට මම වැඩිපුර ඇලුනොත් අපට ඒ පුද්ගලයාට මෙත් වඩන්න පහසු නැහැ. ඒ නිසා අපේ මනස හැම විටම මෙත්තාවේදී පුළුවන් තරම් මධ්‍යස්ථව පවත්වා ගත්තොත් විතරයි මෙත්සිත අවදි කරන්න පුළුවන්. ඕනවට වඩා හිතවත්කම අපේ මනස වැඩි වුණොත් එතනින් එහාට මෙත්තාව නෙමෙයි තෘෂ්ණාවයි වැඩේ. බලාපොරොත්තුවයි වැඩේ. දැන් ඔය මව්පියෝ දරුවන්ට මෛත්‍රී සහගතව කටයුතු කරනවා කියලා හිතුවට මව්පියන් තුළ දරුවන් කෙරෙහි ඇති වෙන්නේ මෙත්තාවට වඩා බලාපොරොත්තු, අපේක්ෂා, ප්‍රාර්ථනා, තෘෂ්ණා. ඒගොල්ලෝ හිතන්නේ අනේ දරුවා කෙනෙක් මං හරි මෛත්‍රියෙන් කටයුතු කරනවා, දරුවට යහපතක්ම වෙන්න ඕන කියලා. නමුත් යහපත නොවුනොත් දුක හිතෙනවා. ඇයි ඒ? ඉතින් මෙත්තාවෙන් දුක හිතෙන්න විදිහක් නැහැ. එන යහපත නොවුනහම දුක හිතෙනවා කියන එකේ තේරුම මොකද්ද? තිබිලා තියෙන මෙත්තාව නෙමෙයි බලාපොරොත්තු, තෘෂ්ණාව. ඉතින් ඒ වගේ පරිස්සමින් අපේ මනස විමසා බලමින් ඕන ඒ මනෝභාවයන් ප්‍රගුණ කරන්න. ඊළඟට අහලා තියෙනවා කෝටියක් සංවර සීලය කියලා කියන්නේ කොහොමද? ඒක ඉගෙන ගන්න ඕන නම් මහාන වෙලා උපසම්පදා වෙන්න වෙනවා. කෝටියක් සංවර සීලය කියලා කියන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ආරක්ෂා කළ යුතු විනය ප්‍රඥප්ති, විනය ශික්ෂා 220ක් පනවලා තියෙනවා. ශික්ෂා වශයෙන් තියෙන්නේ 220යි. ඒ 220 වාක්‍ය හැටියට තියෙනවා, කටපාඩම් කරගෙන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ওই 220 වුණාට ඕකේ පළවෙනි පරාජිකාව ගත්තහම පළවෙනි පරාජිකාව තමයි මෛත්‍රණ ධර්ම පරාජික. ඒ මෛත්‍රණ ධර්ම පරාජිකාව භික්ෂුවක් අතින් විය හැකි ක්‍රම දහස් ගාණක් තියෙනවා. ତର පළවෙනි ශික්ෂාපද එකක් වුණාට ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්න දහස් ගණන් ක්‍රමවලින් අපි පරිස්සම් වෙමු. එහෙම එහෙම අර හැම ශික්ෂාපදයක්ම ප්‍රභේද වෙනකොට ඔය ශික්ෂා 220 9180 කෝටි 50 ලක්ෂ 36000. එක කෝටියක් නෙමෙයි 9180 කෝටි. කෝටි ඒවා 9180. 9180 කෝටි 50 ලක්ෂ 36000 ප්‍රභේදගත වෙනවා ඔය පනවලා තියෙන ශික්ෂාට. ඉතින් ඒ නිසා තමයි ඒක කෝටියක් සංවර සීලයයි කියන්නේ. ඉතින් කෝටිය මොකද්ද කියලා හොයන්න ගියොත් හාමුදුරුවන්ටවත් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ශික්ෂා ටික ඉගෙනගෙන ඒක වෙන්න පුළුවන් හැම පැත්තෙම ආරක්ෂා වීමයි කළ යුත්තේ. ඊළඟට අහනවා ආයති සංවරය කියලා කියන්නේ මොකද්ද? ආයති සංවරය කියලා කියන්නේ වරදක් සිද්ධ වුණාම ඒක වරද බව නුවණින් තේරුම් අරගෙන පිළි අරගෙන නැවත ඒ වරද සිදු නොවන්නට සංවර වීම තමයි ආයති සංවරය කියන්නේ. ඒ කියන්නේ ඉදිරියේ මතු නැවත එහෙම නොවෙන්නට සංවර වෙනවා කියන එකයි ආයති සංවරය. අහලා තියෙන කෙනෙක් ස්ට්‍රෙස් නැතහොත් මානසික පීඩණය යනු බුදුදහමට අනුව කුමක්ද? ඒ ඇතිවන ආකාරය සහ ඒ නැති කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග. ඉතින් මානසික ආතතිය ඇති වෙන්නේ අපි ඇති කරගන්නා සම්මුති අනුවමයි. ඒ කියන්නේ අපි දේවල් වලට දෙන වටිනාකම්, අදහස්, මනෝභාවයන් එක්ක. බුදුරජාණන් වහන්සේ මානසික ආතතිය ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් එක් සූත්‍රයක දක්වනවා. නොපැමිණි බර කරට ගැනීම සහ පැමිණි බර ප්‍රතික්ෂේප කිරීම. ලෝකේ අඥානයෝ දෙදෙනෙක් සිටිනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කවුද ඒ අනුවණයෝ දෙදෙනා? යෝච අනාගතම් භාරං වහති ආගතම් භාරං නවහති. ඒ කියන්නේ තාම සිද්ධ නොවුණු දේවල් සිදු වේවි කියලා හිතන දේවල් ඔක්කොම හිත හිතා හිත හිතා ඔළුව බර කරගන්න. තාම එකක්වත් වෙලා නැහැ. නමුත් මෙහෙම වුණොත් මේ වෙයි, මෙහෙම වුණොත් මේ වෙයි, විභාගේ ෆේල් වුණොත් මේ වෙනවා, මේක කරගන්න බැරි වුණොත් මේ වෙනවා. තාම වෙලා නැතිව ඔක්කොම මහමෙරක් උහට හිතනවා. එතනකොට ඉතින් මානසික පීඩනය තමයි. නොපැමිණි දේ දරනවා. ඊළඟට සමහර කෙනෙක් ඉක්ම ගිය දේවල් දැන් ඒවා ඉක්මිලා ඉවරයි. දැන් කල්පනා කර කර තැවෙනවා. දැන් තැවුණයි කියලා ඒක ආපස්සට ගන්න බෑනේ. එතකොට ඒත් මොනවද? ඒත් අවශ්‍ය නැති කොටස. එතකොට ඉක්ම ගිය දේ ගැන කල්පනා කිරීමත්, සිදු නොවුණු දේ ගැන කල්පනා කිරීමත්, අනවශ්‍ය බරක්, අනවශ්‍ය වටිනාකමක් දීමත්, ඒ සියල්ලක් තුළින් අපි මානසිකව වෙහෙසටපත් වෙනවා, පීනනෙට. එතකොට අපට එළඹෙන දෙයට මුහුණ දී ගන්න සිහි කල්පනාව නැහැ. එතකොට දෙවනි කාරණේ තමයි සිහියෙන් නොනින් යුක්තව එන දෙයට ඔරොත්තු දෙන්න හයිය හදාගන්නේ නැහැ. හැමතිස්සෙම හිතනවා මට නම් මේක බෑ, දරා ගන්න බෑ, කොහොම කරන්නද? දැන් බලන්නකෝ සමහර වෙලාවට තමන් ගොඩාක් ඇලුම් කරන කෙනෙකුගේ වැඩක් කරන්න වුණොත් කණ්ඩ ඕනෙත් නැහැ, බොණ්ඩ ඕනෙත් නැහැ, නිදිමතත් නැහැ, රෑදවල් මහන්සි වෙලා වැඩ කරන. රස්සාව කරන්න ගියාම මොන කර්මයක්ද? දැන් අපි කොච්චර වෙලා වැඩ කළාද? අපි විතරද ඉන්නේ වැඩ කරන්න? අපිත් මේ පඩියට වැඩ කරන්න, අනිත් අයට බැරිද? අපිට කන්නත් නැහැ, බොන්නත් නැහැ. එතකොට කෙඳිරි ගන්නවා. එතකොට හරි අමාරුයි. ඇයි මේ? වැඩේ තියෙන බරපතලකම නෙමෙයි, මනෝභාවයේ තියෙන වෙනස. මේවා අපට අයිති ඒවා නෙමෙයි, මේ අපේ වගකීම් නෙමෙයි, අපි කොච්චර කළත් වැඩන්නේ, අපි විතරයි. එහෙම හිතන්න හිතන්න අර පැමිණෙන දෙයට ඔරොත්තු දීමේ ශක්තිය අප විසින් නැති කරගන්න. එනිසා මානසික ආතතිය තනිකරම අපේ චින්තනයේ තියෙන විපරීත ස්වභාවය මත තමයි අපි ඇති කරගන්නේ. ඉතින් ඒකට යම් යම් කායික හේතුත් බලපාන්න පුළුවන්. කායික තෙහෙට්ටු බව, රෝගී බව ආදියත් ඒකට යම් ප්‍රමාණයකට දායක වෙන්න පුළුවන්. පැමිණි බර දරන්නට පුහුණු නොවීම සහ නොපැමිණි බර දරන්නට උනන්දු වීම. නොපැමිණි බර දැරීම සහ පැමිණි බර නොදැරීම. පෙර අකුසලුත් ඒකට ඉතින් හේතු වෙන්න පුළුවන්. පෙර අකුසලුත් හේතු වෙන්න පුළුවන්. කායික ස්වභාවයන් හේතු වෙන්න පුළුවන්. රෝගී තත්ත්වයන් හේතු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන සාධකය වෙන්නේ අපේ චින්තනයේ තියෙන දෝෂය. අපි හිතන වැරදි විදිහට හිතන්න පුරුදු වීම. ඒ වැරදි විදිහට හිතන්න පුරුදු වීම කියන එක අපි එක එක්කෙනාගේ එක එක ප්‍රමාණයෙන් තියෙනවා. ඒවා සමහරවිට උත්සන්න වෙනවා. වැඩ වැඩි වෙනකොට උත්සන්න වෙනවා, ලෙඩ වැඩි වෙනකොට උත්සන්න වෙනවා, කර්ම වැඩි වෙනකොට උත්සන්න වෙනවා. හැබැයි ඒ දුර්වලකම් අපි ළඟ කලින් ඉඳන් තිබිච්චා. දැන් ඔය සමහරු මානසික රෝගීන් බවට පත් වෙන්නේ, එතකොට ඒකපාර රෝගී වුණා නෙමෙයි, ඒගොල්ලන්ගේ චින්තනයේ මුල ඉඳන් ඒ දුර්වලකම් තියෙනවා. යම් කම්පනයකදීම උත්සන්න වෙනවා.
දැන් ඔය භාවනා කරලා උමතු වෙනවා කියන්නේ භාවනා කරලා කවුරුත් උමතු වෙන්නේ නැහැ. නමුත් ඒ වෙන්නේ මොකද්ද? මුල ඉඳන් ඒගොල්ලගේ චින්තනයේ දොස් සහිත ගතියක් තියෙනවා. වැරදි විදිහට තමයි හිතන්නේ. අර හුදකලා වෙලා එකතනක වාඩි වෙලා S2 පියාගෙන එකක් ගැන හිත හිතා ඉන්නකොට අර වැරදි ක්‍රමයට ඒගොල්ලෝ හිතන්න පෙළඹෙනවා. එතකොට ඒගොල්ලෝ මානසික රෝගී වෙනවා. ඒකයි වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා ධාතු කරඬුවක් පන්සලට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? පින්නතුනේ මේ ආනිසංස ගැන හිතනකොට අපි මීට පෙරත් කියා දීලා තියෙනවා තමන්ට ලැබෙන ප්‍රතිලාභය ගැන තෘෂ්ණාව මතු කරගන්න කුසලය හීන වෙනවා. මට ආනිසංස ලබන්න මම මේක කරන. එහෙම නෙමෙයි අපි ඒක කරන්න ඕන නැත්තේ මේ කරන කාර්ය කුමන අරමුණක් සඳහා කුමන පරමාර්ථයකින්ද මේක කරන්නේ? ඒ පරමාර්ථයට අනුව තමයි කුසලයේ සහ ආනිසංසයේ තීරණය. අපි කරඬුව පූජා කරන්නේ ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරන්නනේ. එතකොට සර්වඥ ධාතුන් වහන්සේලා හෝ ශ්‍රාවක ධාතුන් වහන්සේලා සුරක්ෂිතව ආරක්ෂාකාරීව ගෞරවණීය විදිහෙන් තැන්පත් කරලා තියන්න මම කරඬුවක් පූජා කරනවා. ඒ අදහසින් පූජා කළොත් ඒක උසස් කුසලයක්. ඒ කුසලයේ උපනුපන්න ආත්ම භාවයන්නේ ආරක්ෂා සම්පත්තිය සලස්සා දෙන්න, සුරක්ෂිත බව ඇති කරගන්න, බාහිර වදුරු වලින් රැකෙන්න, කෙලස් ධර්ම වලින් රැකෙන්න, ගුණධම් රැකගන්න අපට උදව් වෙනවා. හැබැයි එහෙම නැත්නම් අර තණ්හාව ඇති කරගෙන මට මේකෙන් මේ ආනිසංස ලබන්නයි පූජා කරන්න කියලා හිතනකොට අපි කරන කුසලයේ හීන වෙනවා, දුර්වල වෙනවා. ඒ නිසා ඕනෑම පින්කමක් කරනකොට ඒක කිරීමේ මූලික පරමාර්ථය මොකද්ද? මොකටද ඒක කරන්න කියලා හොඳට නුවණින් හිතලා බලන්න ඕන. ඉතින් නිවනම ලැබේවා කියලා හිතුවට එහෙම ලැබෙන්නේ නැහැ නිවන. දැන් මොකක් හරි කොහේ හරි තියෙන කඩේක තියෙන බෙහෙතක් ගෙනල්ලා මේ බෙහෙතෙන් මගේ ලෙඩේ සුව වේවා කියලා බිව්වට ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒ ලෙඩේට උචිත බෙහෙතද කියලා හඳුනා ගන්න. ඒ ලෙඩේට අදාළ හේතු නසන්නට අර ඖෂධය සමත්ද? එනිසා මේන් මට නිවන් ලැබේවා කිව්වට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නේ කෙලස් නසන්නට සුදුසු කුසලයේ. එතකොට දැන් මේ කරන කුසලයත් එක්ක කෙලස් නසන්නට සුදුසු ගුණයක් මා තුළ ජනිත වෙනවා. ඒ ගුණය එන්න ඕන. ඒක ආවෙ නැත්නම් ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. ඒක නිකන් ප්‍රාර්ථනාවක් විතරයි. එතකොට පොඩි ඇබ්බැහියක් ඇති වෙන්න පුළුවන්. නිවනට උදව් වෙන්නේ නැහැ. ඊළඟට අහනවා යමෙක් පිනට දෙයක් පරිත්‍යාග කර ඉන්පසු ඒ ගැන පසුතැවිලි වෙනවා නම් එය ඒ සිතවිල්ල නැති කර ගැනීමට කුමක් කළ යුතුද? ඉතින් දීලා පසුතැවෙන්නේ ඇයි? හරියට සිහි කල්පනාවෙන් දුන්නු නැති නිසා. අපි ගොඩාක් වෙලාවට පින්නතුනි දන් දෙන්නේ පවා ප්‍රඥාවෙන් නෙමෙයි, හැඟීම් බර. ඒ කියන්නේ අර මනුස්සයා අනේ පවුනේ මොනවා හරි දෙන්න ඕන. පවුනේ කියලා දෙනවා. ඒ පවුනේ කියලා දෙන්නේ කුසල චේතනාව නෙමෙයි. අර මනුස්සයාගේ අමාරුව මට දරා ගන්න බෑ. ඒ මනුස්සයාගේ අමාරුව මම විඳිනවා සංවේදීව. එතකොට මට නොදී ඉන්න බෑ. පස්සේ මතක් වෙනවා යකා බේබද්දේ කියලා. එතකොට ඉතින් තැවෙනවා. විචාරපූර්වක බවක් නැහැ. සිහි කල්පනාවක් නැහැ. එතකොට දැන් මහා සීලවන්තයෙක් ගුණවන්තයෙක් වගේ පෙනී හිටනකොට අනේ රහතන් වහන්සේ නමක් කියලා අපි මුලා වෙනවා. මුලා වෙච්ච ගමන් තියෙන සේසතම දෙනවා. දීලා ඊට පස්සේ කල්පනා වෙනවා මේ බොරුකාරයෙක්. එතකොට ඉතින් තැවෙනවා. ඉතින් ඒ නිසාම තැවෙන්නම ඕන ටික කාලයක්. එතකොට තමයි ඔක තේරෙන්නේ. ඒ අත්දැකීම් නොලබා ඒ දෝෂේ අපිට කවදාවත් හදාගන්න බෑ. ඔව් අතහරින්න කියලා කියන්නේත් අපි නිකන් නිස්කාරණේ අතහරින්න ඕනේ නැහැ. අපි දෙනකොට මේ කුමක් සඳහාද දෙන්නේ? මොකද්ද පරමාර්ථය? කාටද දෙන්නේ? මොකටද දෙන්නේ? ඒ විමසා බලා කරන්න නැති එකේ දෝෂේ. ඉතින් දැන් ඔය අසනනෙන්ට පිහිට වෙනවා කියලා වැඩි හරියක් දෙනා කරන්නේ මොනවද? නිකන් හැංගීම් වලට වහල් වෙන එක. ඒ නිසා තමයි ඒ අසරණයා පොඩ්ඩක් හයියහත්ති ඇති උනන් පස්සේ උන්ට මොකටද දෙන්නේ දැන්? අපි මෙච්චර දීලා කිසි කෙලෙහි ගුණයක් නැහැ. එහෙම හිතනවා. ඇයි? දැන් අර දුන්නාම හැමදාම නිකන් අපි පස්සෙන් එන්න ඕන යටහත්ව ඉන්න ඕන. එහෙම එකක් අපි හිතනවා. දැන් අපේ හිතවත් හාමුදුරු නමක් කිව්වා ඔය නැතිබරි ළමයින්ට පොත් බෙදා දෙන වැඩසටහනක දීර්ඝ කාලයක් එක මහත්තයෙක් ඒ පොත් දෙන්න ආධාර කළා. එක අවස්ථාවක අර ගැහණු ළමෙක් වැඩිවියටපත් වෙලා ඒ ළමයාට මොකක් හරි කවුරු හරි තෑග්ගක් දීලා රත්තරම් පාට මාලයක්. ඒක රත්තරන්ද දන්නේ නැහැ, ඉමිටේෂන් දන්නේ නැහැ. කොහමද රත්තරම් පාට චේන් එක. දැන් මේ ළමයා ඊළඟ පාර පොත් ගන්න එනකොට අර චේන් එකක් දාගෙන තමයි ආවේ. දැන් අර මෙච්චර කල් උදව් කරපු මනුස්සයා මේ රත්තරම් මාලක් දාන අයට අපි මොකටද පොත් දෙන්නේ කියලා පොත් දෙන්නේ නැහැත්. දැන් අර මෙතෙක් කල් පොත් දීලා තියෙන මොකටද? දැන් අර ළමයාට රත්තරම් මාලයක් දැම්මා කියලා පොතේ අඩුව පිරිමහනවද? ඉතින් අන්න ඒ වගේ අර අනිත් අය අසරණව ඉන්න තාක්කල් ඒ අය අපේ අතපල්ලෙන් වැටිලා වගේ ඉන්න තාක්කල් අපිට පොඩි අනුකම්පාවක් එනවා, අපිට දරා ගන්න බැරි ගතියක් එනවා. ඒ දරා ගන්න බැරි ගතියත් එක්කලා අපි දෙන්න පෙළඹෙනවා. පස්සේ හැබෑව දැනගන්නකොට අපේ කුහකකම්, ඊර්ෂ්‍යාව, අසත්පුරුෂකම්, නොමිනිස්කම් අර ඔක්කොම මතුවෙලා එන්න ගන්න. ඉතින් ඒ නිසා ඕයන් තමයි අපිට අපේ මානසික තත්ත්වය නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ටිකක් පසුතැවුනට කමක් නැහැ. ඇයි මෙහෙම උනේ කියලා පොඩ්ඩක් සොයලා විමසලා බලන්න. එහෙනම් ධර්ම සාකච්ඡාව සඳහා කාලය දැන් අවසానයි. තව කවුද මේ ප්‍රශ්න පත්‍රයක් විතර ලියලා එවලා තියනවා? ඒක අපි ඊළඟ දවසටවත් සාකච්ඡා කරමු. කවුරු හරි මේ ගෙදරින් ලියාගෙන ඇවිල්ලා දීපු කොළ දෙකක් තියෙනවා. ඒ දෙක අපිට සාකච්ඡා කරන්න වෙලාව මදි. අපි ඊළඟ පෝය දවසේ ඒ කරුණු සාකච්ඡා කරන්නට යොදා ගමු.